ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධවන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
එමනම් දැන් අපි සූදානම් වන්නේ මේ වෙනකොට මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික තත්ත්වය පිළිබඳව විග්‍රහ කරන අපේ සුපුරුදු සඳුදා දවසේ විශේෂාංගයේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම ආරම්භ කරන්නට ශ්‍රී ලංකාවේ සිට මේ තොරතුරු අපට වාර්තා කරන අපේ සුපුරුදු හිතවතා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල සමගින්. මනෝජ්, දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා. ඔබට ආයුබෝවන්, සුබෝදෑසනක්. අපි දේශපාලන තත්ත්වය පිළිබඳව කතාබහ කිරීම ආරම්භ කරන්නට ප්‍රථමයෙන් මේ වෙනකොට සමස්ත ලෝකීයම අවධානයට ලක් වෙලා තියෙන කොරෝනා වෛරසය සම්බන්ධව වන ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳවත් විමසා දැනගන්නට කැමැති. මුලින්ම මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ තත්ත්වය නම් අපිට වාර්තා වෙනවා. 4 දෙනෙක් හඳුනාගෙන තියෙනවා නිශ්චිත වශයෙන්ම මෙම වෛරසය වැළඳී ඇති පුද්ගලයන් විදිහට. එක් පුද්ගලයෙක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් සහ තවත් පුද්ගලයන් 3 දෙනෙක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්. ඉදිරියේදී ඇතැම් වෙලාවට වික්ටෝරියා ප්‍රාන්තයේ නිශ්චිත වශයෙන්ම වෛරසය ශරීරගතවලා මේ රෝගී තත්ත්වයට පත්වන පුද්ගලයින් වැඩි විය හැකි බවට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා. මොකද මේ වෙනකොට තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු රඳවා තබාගෙන රෝග ලක්ෂණ පරීක්ෂා කරමින් පවතින නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ. ශ්‍රී ලංකාව පැත්තනුත් මේ සම්බන්ධයෙන් විශේෂිත වන කාරණා අපිට දැනගන්නට ලැබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සිට චීනයට අධ්‍යයන කටයුතු සඳහා ගිහිල්ලා සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් නැවත ගෙන්වා ගැනීම පිළිබඳව, රෝග ලක්ෂණ මතුවුණු පුද්ගලයන් පිළිබඳව පරීක්ෂා කිරීම සිදුවන ආකාරය පිළිබඳව නොයෙකුත් තොරතුරු වාර්තා වෙනවා. අපි මේ සියලුම තොරතුරු එක තැනකට අරගෙන ශ්‍රී ලංකාවේ මේ වෙනකොට මේ කොරෝනා වෛරසය පිළිබඳව වාර්තා වෙන අලුත්ම තොරතුරු කතා බහ කරන්නට කැමති. මුලින්ම මනෝජ්.
ඔව්, දලුක්ෂි, දැන් චීනයේ එක ප්‍රාන්තයකට සිතුවන්න ආශ්‍රිත ප්‍රදේශයට පමණක් කොරෝනා වෛරසයේ බලපෑම තිබෙන නිසා එහි අභ්‍යන්තර ගුවන් ගමන් පවා තහනම් කරමින් පහුගිය සතියේ පියවරයන් ගත්තත් මේ වන විට අපිට ආරංචි වෙලා තිබෙනවා. ඒක එක ප්‍රාන්තයකට පමණක් සීමා වෙන කාරණයක් නෙවෙයි. ලෝකයේ ඇතැම් රටවලට, විශේෂයෙන්ම ආසියානු කලාපයට වගේම ඔස්ට්‍රේලියාව, ඇමරිකාව වැනි රටවල් වල කොරෝනා වෛරසය ආසාදිතුවන් හඳුනාගෙන තිබෙනවා කියලා. දැන් ඊයේ දවස වෙද්දී අපි දැනන් හිටියා සැකපිට 4 දෙනෙක් රෝහල් ගත කරලා එක්කෙනෙක් ඒ පරීක්ෂණ අනුව කොරෝනා වෛරසය ආසාදිනේ වුවන් නොවේ කියලා නිදහස් කරා. තව 3 දෙනෙක් චීන ජාතික කාන්තාවක් ඇතුළුව කොළඹ IDH උනරෝහලේ ප්‍රතිකාර ලැබමින් නොසා පරීක්ෂණ සිදු කරනවා කියලා ඊයේ දවස වෙන විට වාර්තා වුණා. සහ තහවුරු වුණා ඔවුන් 3 දෙනා කොරෝනා ආසාදිතයින් නොවේ කියලා. නමුත් දැන් ඊයේ දවස වෙද්දි තවත් 2 දෙනෙක් රෝහල් ගත කරලා තිබුණා. පාකිස්තාන් ජාතික පිරිමි පුද්ගලයෙක් සහ පිලිපීන ජාතික කාන්තාවක්. ඉතින් මේ අය සම්බන්ධයෙන්ුත් ඉදිරියට පරීක්ෂණ සිදු කරાવි. මේ අයට මේ කොරෝනා වෛරසය ආසාදනය වෙලා කියලා මතුවෙච්ච සැකයක් නිසා තමයි කොළඹ IDH රෝහලට ඇතුළත් කරලා තියෙන්නේ. දැන් ජනාධිපතිතුමාගේ උපදෙස් මතම මේ වෛරසය පැතිර යන සිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනුවර සිටින ශිෂ්‍යයින් 150 දෙනෙක් ලංකාවට කඩිනමින් ගෙන්වා ගන්න සැලසුම් යොදලා තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් ඒ වෙනුවෙන් පිටත් කරන්න සූදානම් වෙලා තිබෙනවා. එක්කම නැන්හි නගරයේ සිසුන් 30 දෙනෙක් ඇතුළුව චීනයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින් 490 දෙනෙක් පිළිබඳ තොරතුරු මේ වෙනුවට තානාපති කාර්යාලයට ලැබිලා තියෙනවා කියලා තමයි දැනුම් දෙන්නේ. නමුත් මේ ගුවන් ගමන් සීමා ආදී කාරණා, අභ්‍යන්තර ප්‍රවාහන සීමා පවා ලිහිල් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මේ සිසුන් ගෙන්වා ගන්න කටයුතු කරාවි කියලා විශ්වාස කරනවා. මේ සඳහා ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බීජින් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ එක්කාසු වෙලා තමයි මේ වැඩපිළිවෙල සකස් කරලා තිබෙන්නේ. ඉතින් හැකියක්මින් ඔවුන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම තමයි උත්සාහය වෙලා තිබෙන්නේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගනී පියවර ගනිමු කියලා විශ්වාස කරනවා. විශේෂයෙන්ම කටුනායක ජාත්‍යන්තර ගුවන්පතුපලේ විශේෂ ස්කෑනර් යන්ත්‍ර 4ක් යොදාගෙන ලංකාවට පැමිණෙන ගුවන් මගින් විශේෂ පරීක්ෂාවකට ලක් කරනවා කියලත් වාර්තා වෙනවා. මම හිතන්නේ දැන් අපි ආරංචි වෙන විදිහට මේක ලෝකයටම දැඩි බලපෑමක් එල්ල කරන තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඉතා සීග්‍රෙන් මේ වෛරසය පැතිර යනවා. මේ සඳහා රෝගීන් විශාල ප්‍රමාණයකට එක්වර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් රෝහලක් හදිසියේ චීනය ස්ථාපිත කරමින් තිබෙනවා. ඉතින් චීනය දැඩි බලපෑමට ලක් වුණා වගේම අනිත් රටවලු ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන ඉන්නවා. ඉතා ඉක්මනින් මේ වෛරසය පැතිර යයි සහ ඒක බලපෑම ඉතා විශාල වෙන්න පුළුවන් කියලා විශ්වාස කරන නිසා.
ඔව් හොඳයි, මේ තත්ත්වය සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදහස් ප්‍රකාශ කළා තිබුණා.
විදේශ කටයුතු අමාත්‍යංශයේ චීනේ තානාපති කාර්යාල සමගම්, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යංශයත් අපේ ගුවන් සේවා අමාත්‍යමත් දැනට ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා තිබෙනවා. ඒ වියදම් රජය දැරීමට සූදානම් බවත් ප්‍රකාශ කළා.
දැන් අපි අවධානයට ලක් කරමු එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදයට මොකද සිද්ධ වෙමින් තියෙන්නේ කියලා. දැන් අපි සති කීපයක් තිස්සේ මේ පිළිබඳව කතා බහ කරනවා. මේ සතිය වෙනකොට තවත් අලුත් තොරතුරු අපිට වාර්තා වෙනවා. මොකද ඊයේ දවසේදී පවත්වුණා ශ්‍රී ලංකාවේදී එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් හමුවීම, විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් සමග අතරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයේ සහෝගේ ප්‍රකාශත් ඉතාමත් වැදගත් වුණා. එතනදී එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් සිදු කරපු ප්‍රකාශ හරහා පක්ෂයේ වර්තමාන තත්ත්වය පිළිබඳවත් තොරතුරු අපිට වාර්තා වෙනවා. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ විවිධ සාකච්ඡා සම්මන්ත්‍රණ හරහාත් මේ සම්බන්ධව අලුත් යෝජනා, අදහස්, මතවාද, ගැටුම් පිළිබඳව අපිට තොරතුරු වාර්තා වෙනවා. අලුත්ම තත්ත්වය පිළිබඳව අපි මීළඟට කතා බහ කරමු. මනෝජ්,
සති කිහිපයක් තිස්සේ විශේෂයෙන් ජනාධිපතිවරණ පරාජයෙන් පස්සෙම එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව වෙනස් වීම සම්බන්ධයෙන් කතා කළා. ඔහුගේ සති කිහිපයේදී ඒ තත්ත්වය වඩා උත්සන්න වුණා කියලා කිව්වොත් නිවැරදි. දැන් පසුගිය සතියේත් පක්ෂය සූදානම් වුණේ පක්ෂයේ බෙදීමකට යා නොදී ඡන්ද විමසීමකට නොගොස් පක්ෂය සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්න යම් යම් යෝජනා කිහිපයක් ඉදිරිපත් වුණා. රනිල් වික්‍රමසිංහ බැතිතුමාට යම් පක්ෂයේ නායකත්වයක් ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව එක්සත් ජාතික පක්ෂයේ ගොඩනගන්න කරුජය සූර්යමැතිතුමාට ලබා දීම, එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දීම, මේ ආදී යෝජනා කිහිපයක් ඉදිරිපත් වෙලා තිබුණා. කොහොම වුණත් පසුගිය 20 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශයක් කරලා කියලා තිබුණා කරුජය සූර්යමැතිතුමාත් එක්ක පෞතිය 20 වෙනිදා පවත්වපු සාකච්ඡාවකදී තමන් නායකත්වයේ සම්බන්ධයෙන් දින දෙකක් ඇතුළත ප්‍රකාශයක් ලබා දෙනවා කියලා. දැන් අද 27 වෙනිදා, නමුත් මේ වෙනකන් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලබා දීලා තිබුණේ නැහැ. ඒ අනුව ඊයේ දිනේ අපි දැක්කා එක්සත් ජාතික පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් සහ පළාත් පාලන අපේක්ෂකයින්ගේ හමුවක් කොළඹදී පැවැත්වුණා. අලුතින් හිතමු නැගිටමු කියන තේමාව යටතේ එතනට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන් රාශියක් එක්කාසු වෙලා හිටියා. දැනට අපට දැනගන්න ලැබෙන ආකාරයට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කණ්ඩායමත් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයනුත් එකතු වෙලා අලුත් සන්ධානයක් පිහිටවන්න නියමිතයි කියලා ඒක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ විදිහට සන්ධානය පිහිටවන්න යෝජනා වෙලා තියෙනවා කියලා දේශපාලන ආරංචි සඳහන් කරනවා. එතකොට නව සන්ධානයට සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රමුඛ නායකත්ව මණ්ඩලයක් පිහිටවන්න නියමිත වෙලා තිබෙනවා. ඒ කණ්ඩායම එකතුව මහමැතිවරණයට සම්බිල්ලයි කියලා බලාපොරොත්තුවක් තිබෙනවා. දැන් අපි මේ වැඩසටහනේ පෞද්ගල සතියේදී ඔබට කිව්වා වගේ මේ සාකච්ඡා පැවැත්වෙන අතරේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පාර්ශවයෙන් කිහිප විටක් කියලා තිබුණා නායකත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න විසඳුනේ නැත්නම් වෙනම තරග කරනවා කියලා. ඉතින් මේක යම් ආකාරයෙන් පක්ෂය බියවද්දන්න, පක්ෂය පීඩාවට ලක් කරන්න කරපු යෝජනාවක් කියලා සැකමතු වෙලා වෙන්න ඕනේ. නායකත්වය සම්බන්ධයෙන් තීරණය පහුගිය සතියේ තරගත්නේ. නමුත් දැන් ප්‍රායෝගිකව මේ ක්‍රියාත්මක කරන්න යනවා කියලා ඇඟෙනවා. දැන් සරත් ෆොන්සේකා මැතිතුමා, ඒක පාර්ලිමේන්තු චම්පික රණවක මැතිතුමා මෙවැනි අයත් ඊයේ දිනේ මේ පළාත් පාලන නියෝජිත හමුවේදී දක්වපු අදහස් අනුව පරණ පක්ෂයත් එක්ක සුපුරුදු නායකත්වයක් එක්ක මේ ගමන යන අපහසු බවක් ඔවුන්ගේ වචනවලින් කියුණා. එතකොට මේ කණ්ඩායම සජිත් ප්‍රේමදාස මැතිතුමා විශ්වාස කරලා ඔහුගේ මූලිකත්වයෙන් තරග කරන්න යාවිය කියන ඉඟියක් දැන් ලැබිලා තියෙනවා. ඒ අනුව අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය අගය කරන, එතුමාගේ නායකත්වය අපේක්ෂාවෙන් ඉන්න පිරිසක් පක්ෂය ඇතුළේ ඉන්නවා. ඔවුන් මේ මතය වෙනස් කරගනීද, රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ මතය වෙනස් කරගනීද, නැත්නම් මේ කණ්ඩායම කැඩී බිඳී ඉදිරි මහමැතිවරණයේදී වෙනම තරඟ කරාවිද කියන තැනටම දැන් මේ තත්ත්වය පත් වෙලා තිබෙනවා කියලා ඊයේ දිනේ හැඟෙනවා. විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කතාවේදී ඔහු කිව්වේ ඩීල් එක ඉදිරියට යන එක හරියන ප්‍රශ්නයක් නෙමෙයි, පක්ෂයට අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් ඕන, ප්‍රතිවාදීන් එක්ක තමයි ඩීල් ගහලා ඡන්ද දිනන්න, එහෙම නැත්නම් පක්ෂේ පාව දෙන්න සූදානමක් නැහැ. අලුත් ගමනක් එක්ක මැතිවරණය දිනනවා, සදාකාලිකව පක්ෂේ කාටවත් සින්නක් කරව ලියලා දෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අදහස් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ඊයේ මේ නියෝජිත හමුවේදී දැක්වුවේ. ඒ අනුව දැන් පක්ෂය ඇතුළින් ප්‍රජාතන්ත්‍රවාදීව නායකත්වයේ වෙනසක් සිද්ධ කරන්නේ නැත්නම් කණ්ඩායමක් විදිහට මේ ගමන යන්න සූදානම් කියන තැන තමයි ඔවුන් ඉන්නේ. දැන් ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයක් අරගෙන නැතත් අලියා ලකුණ සම්බන්ධයෙන් ගැටලුවකුත් නැති වෙයි කියලා විශ්වාස කරනවා. මොකද පහුගිය කාලයක් පුරාම එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ හෝ සඳහන විදිහට තරග වැදිනේ හංසයා හෝ වෙනත් ලකුණු වලින් අලියා පාවිච්චි කරේ නෑ මෑත කාලේ ඡන්දයකට. ඉතින් මේකින්ද ලකුණ පිළිබඳවත් ප්‍රශ්නයක් නැතිව ඔවුන් කටයුතු කරන්න සූදානමක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. තවදුරටත් සඳහන් කරනවා නම් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විශේෂයෙන් හිටපු මහලේකම්පති සත්නායක මැතිතුමා මෙවැනි අය රයිල් වික්‍රමසිංහ මහත්මයා පෞද්ගලික වස්මුණ ගැවිලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තිබුණා. නමුත් තවමත් එහි අවසාන ප්‍රතිඵලයේ නායකත්ව වෙනස් වීම දක්වා ඇවිල්ලා නැහැ. දැන් බොහෝ විට මාර්තු 2 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුව හරින් නියමිතයි කියලා විශ්වාස කරනවා. ජනාධිපතිවරයාට 19 වෙනි වස්වල් සංශෝධනය ලැබුණු බලතල අනුව ඒ ලැබුණු ආසන්නම දිනේ පාර්ලිමේන්තුව විසිරුව හරි කියලා විශ්වාස කරනවා. ඒකෝට සම්බෙකට යන්නයි ඕනේ. ජනාධිපතිවරණයේදීත් ඒ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයට අහිමි වුණා. ඒකින්ද කල්ලාතෝ සංවිධානගත වෙලා සජිත් ප්‍රේමදාස කණ්ඩායම මේ සඳහා සූදානම් වෙන බවක් තමයි බැලු බැල්මට පැහැදිලිව පේන්න තියෙන එකේ තහවුරු වීමක් තමයි ඊයේ දවසේ සිද්ධ වුනේ කියලා අපි විශ්වාස කරනවා.
හොඳයි මනෝජ්, දැන් එතනදී පළ කරපු අදහස් වලින් කිහිපයක් මම මේ ළඟට එකතු කරගන්නට කැමතියි. එහිදී සරත් ෆොන්සේකා මහතා බොහොම ආවේගශීලීව අදහස් ප්‍රකාශ කරනවා අපි දැක්කා. විශේෂයෙන්ම වත්මන් නායකයා විදිහට එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී සහ ඊට කලින් මැතිවරණවලදී ප්‍රතිපාදන වෙන් කිරීමේදී සිදු කරපු යම් යම් අසමානකම් හින්දා මේ පරාජය අත්තුණු වගට සහ තවත් සාක්ෂි ඉදිරිපත් කරමින් සරත් ෆොන්සේකා මහතා එහිදී අදහස් පළ කරනවා.
අපි හරි මාර්ගේ ගියොත් අනිවාර්යෙන් නැවතත් රාජබස්සල දනගස්සන්න පුළුවන්. නැවතත් ගිහිල්ලා මැදමුලනේ ජනේල එල්ලෙන සිද්ධ වෙවි. ඇයි අපි පෙරදුනේ? අපි කොන්ද පා තියාගෙන වැඩ කරේ නැහැ. අපේ නායකතුමා එක්සත් ජාතික පක්ෂයේ මම ලැජ්ජ නැතුව ඒ කියනවා. මම එතුමාගෙන් අඬා වැටිලා කීපතාවක් ඉල්ලුවා. ගම්පා දිස්ත්‍රික්කයේ කියන්නේ 118 චන්දිරණ දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කෙට වැඩ කරන්න 7-5ක වැඩක් කරේ නැහැ. එතුමා දීගවාපියේ මිලියන 850ක් දැම්මා. දීගවාපියේ මිලියන 850ක් දාලා මොනවා කරන්නද? වටේ රිලවුන්ට කන්න බොන්න දෙන්නද? 2019 එතුමා උතුර නැගෙනහිරට බිලියන 63ක් දැම්මා. අපේ වැඩිම චන්දිරිය දිස්ත්‍රික්ක වලට අවුරුදු 4 මාරටම බිලියන 10ක්වත් දැම්මේ නැහැ. අපි අතු ගෑවිලා යන්න අනිත් හේතුව තමයි හිටන්නේක මදු සමයක් ගත කරා, හිටන්ගේ පස්සෙන් ගිහිල්ලා ඉවරලා, හිටන්නේක ගිහිල්ලා ගොඩ වෙන්න හදලා එක්සත් ජාතික පක්ෂයේ කම්බස්සලා ගියා.
ඒ වගේම බොහොම ආවේගශීලීව අදහස් ප්‍රකාශ කරන ලැබුවා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පක රණවක. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මීට කලින් වතාවලදී රාජසේවයේ කිරී අවධානය යොමු කරමින් රැකියා ලබා දුන් තත්වය පිළිබඳවත්, ඒ වගේම රාජපක්ෂ ආණ්ඩුවේ ඔය කියපු පොරොන්දු මේ වෙනකොට ඉෂ්ට කළ තියෙනවද කියන කාරණය පිළිබඳව ඔහුෙහිදී ප්‍රශ්න කර සිටියා මේ ආකාරයෙන්.
මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එනකොට 2005 රාජ්‍යංශයේ 107යි. එතුමා බලයෙන් එනකොට 114යි. ඒ අවුරුදු 10 ඇතුලේ 107කට අලුතෙන් රැකියා එතුමා ලබා දුන්නා. අපි කීයක් දීලා තියෙනවද මේ අවුරුදු 4 ඇතුළේ? මෙතුමන්ලා ලොකුවට කිව්වේ මොකද්ද? ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නේ කිව්වා. රණවිරෝහි රේ දාලා තියෙනවයි කිව්වා. දැන් මොකද? රණවිරෝ නිදහස් කළාද? දැන් සාරිය විශ්වවිද්‍යාලේ ජනසතු වෙලාද? දැන් ශාපි ශාබ්ඩින් මහත්තයා හිරේද? දැන් සහරාන්ගේ ගෝඩ් ආදරල අල්ලලා මේ ඔක්කොගෙම්ම කලේ ජනතාව අතර බියක් ඇති කරලා ඒ බියට විසඳුම අපි කියලා පෙන්නන ඌට නාටකයක් මේ රටේ රඟ දැක්වීමේ ප්‍රතිඵලය තමයි ඇති උනේ. අපි තීරණය කළා තියනවා ඊළඟ මැතිවරණයට අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් වෙච්ච බලගතු ප්‍රජාතන්ත්‍රවාදී සංධානයකින් ඉදිරිපත් වෙන්න.
එතකොට නායකත්වය පිළිබඳව අපේක්ෂාවෙන් සිටින වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේදී අදහස් දක්වමින් පළ කර සිටියා මේ පක්ෂය කාගේවත් සින්නක්කර බූදලයක් නෙමෙයි, මේකට හැමෝටම අයිතිවාසිකමක් තියෙනවා. දැන් මේකෙන් අපිට ගම්ම වෙනවා වත්මන් නායකවරයාට යන්න කාලේ හරි කියන කතාව තමයි ඔහු මේ කියලා තියෙන්නේ කියලා.
ගමන අසුබ නම් පක්ෂයේ ඔබ සිළු දෙනාටම අවස්ථාවක් තිබෙන්නට ඕන. අපිව උනත් එළවන්න ඒ ක්‍රම වේදේ හදන්නට ඕන. සදාකාලිකව මේ පක්ෂය කිසිම පුද්ගලයකට හෝ කණ්ඩායමකට සින්නක්කර ඔප්පුවෙන් දීලා නැtei කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. තමුන් නාන්සලාට නිදහස්ව නිවහල්ව විවෘතව කතා කරන්න පුළුවන් යුගය අපි අද දවසේ ඉඳලා ආරම්භ කරා. කාටවත් හූ තියන්න සෙට් කරලා නැහැ. අත්උස්සන් සෙට් කරලා නැහැ. අත් පහල දාන්න සෙට් කරලා නැහැ. කාටවත් සිරිකොතෙන් කතා කරලා උපදෙස් දුන්නේ නැහැ. මේ වෙලාවට අත් උස්සන්න, මේ වෙලාවට අප්පුඩි ගහන්න, අර වෙලාවට හූ තියන්නේ කියලා.
දැන් මනෝජ බාර කලින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධව වන පැහැදිලි කිරීමේදී පාර්ලිමේන්තුව විසිරීමේ දිනය සම්බන්ධව වන යම් සඳහනකුත් කළා. මාර්තු 2 වෙනිදා අතරම මේක පාර්ලිමේන්තුව විසිරවා හරී කියන කතාබහ තමයි මේ වෙනකොට තියෙන්නේ. කෙසේ හෝ මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසිරවා හරිනෝ අප්‍රේල් මාසයේ අගභාගයේදී මීළඟ මහමැතිවරණය තියෙනවා කියලා තමයි දැනට කතා වෙන්නේ. දැන් ඡන්දයට තියෙන සූදානම පිළිබඳවත් කතා බහ කිරීම වටිනවා මේ වගේ අවස්ථාවකදී. මොකද ඒ සම්බන්ධව වන විවිධ තොරතුරුත් අපේට ඇහෙන හන්ද ශ්‍රී ලංකාවෙන්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන්. එතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කියන පොහොට්ටු පක්ෂයට අනිකුත් පක්ෂ එකතු වීම පිළිබඳව වන සාකච්ඡා පොදු සන්ධානයකින් ඉදිරියට මහමැතිවරණයට තරග කරනවා කියලා තමයි ජනාධිපතිවරණයට කලින් මේ පිරිස සාකච්ඡා කරමින් සිටි. දැන් එතනත් පුංචි අරබුදයක් තියෙනවා පක්ෂයේ ලකුණ, සන්ධානයේ ලකුණ මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන්. මේ වගේ තොරතුරු ගත්තාම ඉදිරි මහමැතිවරණය සම්බන්ධව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තෙනුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැත්තෙන් මොන වගේ තොරතුරුද අපිට වාර්තා වෙමින් තියෙන්නේ?
ඔව්, දැන් ජනතා විමුක්ති පෙරමුණ බොහෝ දුරට ජාතික ජනබලවේගය ඔස්සේ මහමැතිවරණයට එවී ඒක ඔවුන් පෞගේ කාලේ කිව්වා සහ ඒ පිළිබඳව වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ප්‍රධාන කණ්ඩායම් දෙකම තමන්ගේ සංධානය සම්බන්ධයෙන් අවසන් තීරණයකට ඇවිල්ලා නැහැ. ඔබ කිව්වාගේ පොදු ජන පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළුව ඔවුන් එක්ව මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියන පොරොන්දුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පෞගේ දිනේ අරගත්තා. නමුත් මේහි සංධානය කොයි විදිහටද ගොඩ නැගින්නේ, ඒක ලකුණ මොකක්ද කියලා අවසාන සාකච්ඡාවක් නැහැ. හැබැයි ජනාධිපතිවරණට කලින් මේ කණ්ඩායම් දෙකම ලිඛිතව එකඟ වුණා පොදු සංධානයක් යටතේ පුටුව ලකුණෙන් තරග කරනවා කියලා. නමුත් දැන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරාට පස්සේ පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් දිගින් දිගටම කියන්න පටන් ගත්තා එකතු වෙලා ඡන්දෙලින් එකේ ප්‍රශ්නයක් නැහැ. ලකුණ පොහොට්ටුව යුතුයි. මෑත කාලේ කෙටි කාලයක් ඇතුළේ ජයග්‍රහණය සඳහා මාවත විවෘත කරගත්තේ පොහොට්ටුව ලකුණ හරහා කියලා. කොහොමනත් ඒකේ අවසන් තීරණය බැසිල් රාජපක්ෂ මහත්මයා ලංකාවට පැමිණියායින් පස්සේ විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි අපිට අලුතෙන්ම ආරංචි වෙන්නේ. බොහෝ විට ඔහු මේ සතියේ හෝ ලබන සතියේ දිවයිනට පැමිණෙයි කියලා විශ්වාස කරනවා. ජනාධිපතිවරණයෙන් පස්සේ ඔහු විදේශගත වුණා. තාම ශ්‍රී ලංකාවට ආවේ නැහැ. ඔහු ඉදිරි මේ සතියේ හෝ ලබන සතියේ ලංකාවට ආවට පස්සේ පිළිබඳව අවසන් තීරණයක් ගන්නවා කියලා වාර්තා වෙනවා. එතකොට දැන් එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් රයිල් ක්‍රමසිංහ මැතිතුමාගේ පැත්තෙන් කිව්වේ අපේ ඡන්දෙට සූදානම් වෙන්න, සම්දානගත වෙන්න අවශ්‍යයි. ඡන්දෙන් පස්සේ ඊටු ප්‍රශ්න විසඳ ගැනීම කියන වගේ අදහසක් තිබුණා. නමුත් ඊට එරෙහිව ගිහිල්ලා දැන් ඔය ඊයේ දවසේ සමුළුව වගේ දේවල් හරහා වෙනම සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ එක්ව ඡන්දිල්ලන්න සූදානමක් තියෙනවා කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකෙත් ලකුණ පිළිබඳව අවසන් තීරණයක් නැහැ. නමුත් එතන එක්සත් ජාතික පෙරමුණේ රිචඩ් බදියුගින් හිටපු ඇමතිවරයා හිටියා. ඔහුගේ කණ්ඩායමත් එක්සත් ජාතික පෙරමුණ විදිහට ඡන්දෙල්ලුවේ. බොහෝ දුරට රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා තමන්ගේ පක්ෂය වෙනම මහමැතිවරණයෙන් තරග කරන පාර්ලිමේන්තුවට එවි කියන අදහසක් තියෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග රජනී, කුමාර වෙල්ගම් මැතිතුමාල වගේ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ කණ්ඩායම විදිහට ජනාධිපතිවරණය අවසාන කාලයේ පෙනී සිටින්න නියමිතව තිබුණා. ඔවුනුත් වෙනම සංධානයකින් මහමැතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා විශ්වාස කරනවා. දැන් අපි කලින් වැඩසටහන විද්‍යෝ වගේ අතන ගල්ලාසන සංවිධායක තුරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් අයින් කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඇය අලුත් සංධානයකින් තරග කරයි කියලා යම් රාවයකුත් පැතිර යනවා. ඒ සංධානයෙන්ම කුමාර වෙල්ගම හිටපු ඇමතිවරයා කළුදොර දිස්ත්‍රික්කයෙන් තරග කරාවි කියලා යම් රාවයක් පැතිර යනවා. ඒ අතරටම එක්කසු කරනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වර්තමාන අග්‍රාමාත්‍යවරයා පහුගිය මහමැතිවරණ ඡන්දිල්ලුවේ කුරුණෑගලින් බොහෝ විට ඔහු මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරන්න ඉඩ තියෙනවා කියලා යම් නිශ්චිතව සඳහන් කරන්න බැරි වුණත්, තහවුරු කරන්න බැරි වුණත් එහෙම අදහසකුත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඕවා තමයි ඡන්දේ සම්බන්ධයෙන් තියෙන සූදානම පිළිබඳව අපට වාර්තා කරන්න තිබෙන කරුණු. අර ඔබ කිව්වාගේ ජනාධිපතිවරයාට අවස්ථාව ලැබෙන ආසන්නම දිනේ වන මාර්තු 2 වෙනිදා නම් බොහෝ විට පාර්ලිමේන්තු විසුරුව හරිය කියන විශ්වාසය තියෙනවා. දැන් අප්‍රේල් 25 වගේ දිනක් නියම වුණා ඡන්දෙ තියන්න ආසන්නම දින හැටියට. ඒ දිනේ කෙසේ වෙතත් මේ මාසේ මුල් සති කිහිපය ඇතුළේ හෝ මීළඟ මහමැතිවරණය පවත්වාවි කියන අදහස තමයි දැනට තිබෙන්නේ.
මීළඟට කතා බහ කරමු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ හඬපට සම්බන්ධව. මන්දන්නේ මේක කොතරින් පටන් ගන්නද කියලා මනෝජ්. මොකද මේ හැම සතියෙම මහා මේක මේ නූල් බෝලයක් වගේ පැටලිච්ච සිදුවීමක් විදිහට තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. එතරින් මෙතරින් අතරින් හැමතැනින්ම විවිධ අදහස් ප්‍රකාශ වෙනවා. නමුත් නිල වශයෙන් යම් ප්‍රකාශයක් නිකුත් වෙනවා හෝ ප්‍රකාශයට පත් කරනවා අපි දකින්නේ නැහැ. දැන් අලුතෙන් මාධ්‍ය ප්‍රකාශකවරු විදිහට පත් කරලා තියෙන අයවලුන්ගෙන් පවා කෙසේ හෝ අවසාන වශයෙන් අපි දැක්කේ පාර්ලිමේන්තුවේදී රංජන රාමනායක මන්ත්‍රීවරයා අදහස් ප්‍රකාශ කරනවා. එහිදී සභාගත කරනවා කියලා ඔහු යම් සඳහනක් කළා. ඔහු ගාව තවදුරටත් තියෙන හඬපට. මේ හඬපට වලට මොකද වුනේ? ඊට පස්සේ සභාගත කළේ නැහැ කියලා ආරංචිය තමයි අපිට දිගටම ඇහෙන්නේ. ඇත්තටම සභාගත කිරීමක් කළා තියෙනවද? එසේත් නොමැතිනම් ඔහු කියපු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යක්ද? ඒ සම්බන්ධව වාර්තාවන වටපිටාව කොහොමද?
දැන් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරලා සඳහන් කළා. රංජන රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දුරකථන සංවාදයට හඬපට සහිත සංයුක්ත පැටි පාර්ලිමේන්තු නිලධාරීන්ට බාර දීලා තියෙනවා කියලා කිව්වත් ඒ සම්බන්ධයෙන් පළවෙනි ප්‍රවෘත්ති අසත්‍යයි. ඔහු සතුව තිබෙන හඬපට සභාගත කරනවා කියලා ප්‍රකාශ කරයින් පස්සේ සංයුක්ත පැටි කිහිපයක් අරගෙන රංජන රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා මුණගැසීලා බාර දීමට අවශ්‍ය බවට ප්‍රකාශ කරලා තියෙනවා කියලා සඳහන් කරලා තිබෙනවා. නමුත් නිල වශයෙන් මේ බාර දීම සිද්ධ කරන්න ඕන කොතනටද කියලා පාර්ලිමේන්තු මහලේකම්වරයා පියවර අරගෙන තිබුණත් රංජන රාමනායක මන්ත්‍රීවරයාම සංගැටි බාර නොදී ආයිමත් රැගෙන ගිහිල්ලා කියලා තමයි වෙනිකුත් කරපු නිවේදනය දැක්වුනේ. කොමනක් කතානායක කරු ජයසූරිය මැතිතුමාගෙනුත් පහුගිය 24 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වුණාට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම නිමල් නල්ස රාජ්‍ය ඇමතිවරයා එහෙම ඒ පිළිබඳ කරුණු විමසුවා. එහිදී කතානායකවරයාත් කියලා තිබුණේ හඬපට ඇතුළත් සීඩී පැටි රංජන රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට බාර දීලා නැහැ කියලා.
දැන් මනෝජ් මේ අර ඔබ කියවනේ මේ මනෝජ් දැන් ඔබ සඳහන් කිරීමක් කළා රංජන රාමනායක මන්ත්‍රීවරයා ඒවා අරගෙන ඇවිල්ලා නැවතත් ආපහු අරන් ගිහිල්ලා තියෙනවා කියලා. මේ මොකක්ද එතනදි වෙලා තියෙන්නේ? ඇයි ඔහු ඒවා ආපහු අරගෙන ගිහිල්ලා තියෙන්නේ බාර දෙන්නේ නැතුව?
ඔව්, දැන් ඔහු යම් විමසීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔහු පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාර දෙන්න ඔහු කිව්ව පහක් අරන් එනවා කියලා. නමුත් වාර්තා වෙලා තියෙන විදිහට ඔහු සීඩී පැටි 4යි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ සීඩී පැටි 4 පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ කාර්යාලයේ නිලධාරී කරහා හැන්සාට්ගත කරන්න තමයි ඔහු යොමු කරලා තියෙන්නේ. කොහොමුණත් මේ සීඩී පැටි 4 හැන්සාට්ගත කරන්න බාර දෙන්න ආපු වෙලාවේ රංජන රාමනායක මන්ත්‍රීවරයා අහලා තිනවා මේ හඬපට වෙනත් පාර්ශවයන් අතරට පත් වෙන්න ඉඩකඩ තිබෙනවද කියලා. එහෙම නොතින් පවුල් ආරවුල් වෙනත් ගැටලු බතු වෙන්න පුළුවන් කියලා තමයි රංජන රාමනායක මන්ත්‍රීවරයා අහලා තින්නේ. පස්සේ කොහොම හරි මේ සංවාදයෙන් පස්සේ මේ සීඩී පැටි 4 බාර දෙන්නේ නැතුව ආයමත් රංජන රාමනායක මන්ත්‍රීවරයා අරගෙන ගිහිල්ලා තියෙනවා. වගේම පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන ආලින්දයේ ඉඳලා මේ සීඩී පැටි කියුණු කුඩා පිහිටලයකින් සීරීමකට ලක් කරලා කියලා තමයි වාර්තා වෙන්නේ. එතකොට ඒ සීඩී ප්ලේ කරන්න බැරි වෙනවා. ඉතින් මේ විමසීමෙන් පස්සේ මේක කරායි කියලා තමයි වාර්තා වෙන්නේ. වෙනත් කෙනෙකු අතර පත් වෙන්න පුළුවන් කියන අදහසත් එක්ක.
ඔව්, දැන් ඒත් එක්කම දැන් මේ රංජන රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට හරහා එළියට ආපු ඇතැම් නීතිඥවරුන්ගේ ක්‍රියාකලාප සම්බන්ධයෙන් වන විශාල ආන්දෝලනයක් පසුගිය කාලවකවානුවේදී තිබුණා. ඒ හරහා මේ රජයේ නීතිපතිවරයා යම් යම් මැදිහත් වීම් සිදු කළා තියෙනවා. මේ නීතිඥවරුන් අත්අඩංගුවට ගැනීම උදෙසා කියන කාරණාව පිළිබඳවත් මේ වෙනකොට විශාල ආන්දෝලනයක් ඇති වෙමින් තියෙනවා නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව විශේෂයෙන්. මොකක්ද ඒ සම්බන්ධව මේ වෙනකොට අපිට වාර්තා වෙන්නේ ශ්‍රී ලංකාවෙන් අලුත්ම තොරතුරු විදිහට?
දැන් මේ ඇතැම් තීරණ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් යම් තීරණවලට පැමිණෙන්න නියමිත වෙලා තියෙනවා. එතෙක් රොබට් ක්‍රූ වගේ බාධිකරන මිනිසුරු ගිහන් පිළපිටි අත්අඩංගුවට ගන්න කියලා නීතිපතිවරයා නියෝගනිකුත් කිරීමත් එක්ක නීතිඥවරුත් අධිකරණයට බලපෑම් කිරීම එහෙම නැත්නම් අධිකරණයේ ක්‍රියා සම්බන්ධයෙන් ඒ ආකාරයට මැදිහත් වීම පිළිබඳව හඬ නගන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම බාධිකරණ මිනිසුරු ගිහන් පිළපිටි අත්අඩංගුවට ගන්න කියලා නීතිපති දප්පුරුද ලිබේරා මහත්මයා පොලීසියට දැනුම් දීමෙන් පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව මේ ගැන අවධානය යොමු කරලා තියෙනවා. නීතිපතිවරයා කරපු මේ නියෝගය නිසා මහජනතාව අතර අධිකරණය පිළිබඳව විශ්වාසය බිඳ වැටෙන්න ඉඩ තියෙනවා කියලා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේදී සාකච්ඡා වෙලා තියෙන්නේ. මේ වගේ නියෝග නිසා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට වගේම විනිසුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වයටත් බලපෑම් එල්ල වෙනවා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව සඳහන් කරලා තියෙනවා. ජනාධිපතිතුමත් පෞගිය සතියේ කියලා තිබුණා මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරද්දී ඔවුන්ගේ වෘත්තීය භාවයේ වෘත්තීය ගරුත්වය සහ ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා. එහිදී අම් ආකාරයකින් කියලා තිබුණේ අත්අඩංගුවට ගැනීම කියලා කියන්නේ දඩුව මේ කොටසක් නෙවෙයි, ඒ හින්දා ඒ වෘත්තීය ගරුත්වය පවා ලබා දෙන්න කියලා ලිමකෝ ජනාධිපතිතුමා කරලා තිබුණා. කොමනත් නීතිපතිවරයා ලබා දීපු නියෝග මත සිද්ධ වෙච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම, පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම, ඊට පොලිස්පතිවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා වගේ නිලධාරීන් අත්අඩංගුවට ගන්න ලබා දුන්නු නියෝග ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපක සභාවේ සාමාජිකයන්ගේ අවධානයට ලක් කළ තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් කතානායකවරයා නීතිපතිවරයාව කැඳවල කරුණු විමසන්න ඕන කියලා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපක සභාව තීරණය කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපක සභාවේ ප්‍රධානියා කතානායකවරයා වීම.
ඔව් හොඳයි, දැන් ඔබ ඔය කියපු ආකාරයට මේ සම්බන්ධ වන විශාල විරෝධතාවක් නීතිඥවරු අතරත් තියෙනවා. මහාධිකරණ වෙනිසුරු ගිහාන් පිළපිටිය මහතා අත්අඩංගුවට ගන්න කියලා නීතිපති දප්පුලද ලිවේරා මහතා කරපු නියෝගය. මේ සම්බන්ධයෙන් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට නීතිඥවරුන්ගේ සංවිධානය විසින් විරෝධතා ව්‍යාපාරයක් අරගෙන ගියා. එහිදී නීතිඥ ගුණරත්න වනිනායක මහතාය පිළිබඳව අදහස් පරකර සිටියේ මේ ආකාරයෙන්.
විනිසුරම් පාලනය කරන්න ඉන්නවා අගවිනිසුරුතුමෙක්, අපි එතුමට ගරු කරනවා. නීතිපතිවරයා පාලනය කරන්න ඕනේ නීතිඥ ප්‍රජාව සහ විනිසුරම්. දිල්රුස්සීඩා වික්‍රමසිංහ මහත්මියට මෙයාගේම හඬපටේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වුණා. නමුත් අවාසනාවට එතුමිය සම්බන්ධයෙන් කිසිදු නීති ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. අපි දවස් දෙකක් දෙනවා නීතිපතිවරයාට තමුන් නිකුත් කරපු නිවේදනය වහම ඉවත් කරගන්න. මේ සටන මෙතන නවත්වෙන්නේ නැහැ. ඉදිරි සතියේදී අපි ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට කරුණු දැක්වීමෙන් අනතුරුව ලංකාවේ සමස්ත උසාවි පද්ධතිය ඒකාබද්ධ කරලා වර්ධනයක් කරන්න අපි තීන්දුව කරනවා.
දැන් නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආකාරයෙන් තොරතුරු වාර්තා වෙන අතරතුරේදී මේ මව්බිම වෙනුවෙන් රණවිරුව සංවිධානයේ කැඳවුම් කරු විදිහට කටයුතු කරන හිටපු මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න අත්අඩංගුවට ගනු ලැබුවා. විශේෂයෙන්ම මේ වෙනකොට විභාග වෙමින් පවතින නඩු වල යම් යම් කාරණා ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කරුණු හෙළිදරව් කිරීම සිදු කරනවා කියලා. දැන් ඔහුගේ තත්වය කොහොමද මේ වෙනකොට?
විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න ලබන 7 වෙනි දින වෙනකන් රක්ෂිත බඳුනාගාර ගත කරන්න කොළඹ මහාධිකරණයේ පෞද්ගලික 24 වෙනිදා නියෝග කළා. ඒ මහාධිකරණයේ විභාග වන නඩු ගැන මාධ්‍ය සාකච්ඡාවලදී අදහස් පළ කිරීම නිසා අධිකරණ කටයුතු සහ විනිසුරුවරුන්ගේ රාජකාරි වලට බලපෑම් කරා කියන චෝදනාව යටතේ මේ චෝදනාව වලට අදාළව මේජර් අජිත් ප්‍රසන්න සිතාසේ මත පෞද්ගලික 24 වෙනිදා අධිකරණයේ පැමිණ සිටියා. එහිදී සිදු කරපු කරුණු විමසීමකින් පස්සේ තමයි ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියෝග කළේ. ඉදිරිපත් වෙලා තියෙන කරුණු අනුව පවතින නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් ඇතිවන සහ එම නඩුව විභාග කරන විනිසුරුවරයාගේ කටයුතු වලට බලපෑම් වන ආකාරයට කටයුතු කරා කියලා පෙනී යනවා කියලා මහාධිකරණයේදී ප්‍රකාශ වුණා. ඒ අනුව විශ්‍රාමික හමුදා මේජර් අජිත් ප්‍රසන්නගේ මානසික සෞඛ්‍ය පරීක්ෂාවකුත් සිද්ධ කරන්න කියලා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මාර්ගෙන් වෛද්‍ය වාර්තාවක් හඳවන්නත් කියලා නියෝග කරා. විශේෂයෙන්ම හිටපු මහේස්ත්‍රාත් පිරින ගමගේට එරෙහිව පවතින නඩුවක් වගේම තවත් අධිකරණ විභාග වන නඩු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවලදී විවේචනයට ලක් කරා කියන චෝදනාව තමයි නීතිපතිවරයා ඔහුට සිද්ධ කරලා තිබුණේ. ඒ අනුව මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණේ ඔහු ලබන 7 වෙනි දින වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කරලායි තියෙන්නේ මේ වන විට.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන්නට අලුතෙන් කමිටුවක් පිහිටවන් ලැබුවා නව ජනාධිපතිවරයා පත්වන්නට කලින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එම කමිටුව ඒ ආකාරයෙන්ම ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්නට වත්මන් ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළා. අපි මේ සම්බන්ධව කලින් කතා බහ කළා. දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව වන නව විමර්ශන කමිටුව හමුවේ අලුත් තොරතුරු හෙළිදරව් වෙමින් පවතින විශේෂත්වයක් වුණා මේ ගෙවිලගේ සතියේදී දැනට වැඩතහනමට ලක් වෙලා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ පළමු සහභාගීත්වයේ මේ පාස්කු ප්‍රහාරය කමිටුව හමුවේ. එහිදිත් යම් විශේෂතා හෙළිදරව් වෙලා තිබුණා. අපි කෙටියෙන් මේ පිළිබඳවත් සඳහන් කරගෙන යමු මනෝජ්.
ඔව්, පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිස් මහමුවේ වැඩතහනමට ලක් වෙච්චි පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්මයා ප්‍රකාශයක් ලබා දුන්නා. රජයේ අධිනීතිඥවරයෙකුට ඔහුගෙන් ප්‍රශ්න කළා. එහිදී විමසීමක් කරලා තිබුණේ හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහත්මයා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගේ දුරකථනයෙන් කතා කළාද කියන කාරණය. එහිදී සඳහන් කරලා තිබුණා පොලිස් ප්‍රතිතුමා මේ බුදු පිළිම හඩපු අය ගැන තොරතුරු අසාත් සාලි ආණ්ඩුකාරවරයා දන්නවා කියලා කිව්වා. එහෙනම් මේ බුදු පිළිම හඩපු පුද්ගලයන් අත්අඩංගුවට ගන්න උදව් කරන්න පුළුවන් කියලා ඔහු සඳහන් කළා. ආගමික නායකයෙක් කරහා පොලිසියට බාර දෙන්න, මේ පුද්ගලයන්ට වෙනවා පොලිසියට බාර දෙන්න හැකි කියලා අසත්සාලීට ආණ්ඩුකාරවරයා ඇඟවීමක් කළා. ඒ හින්දා විමර්ශන කටයුතු වලට පහසු නිසා පහළ නිලධාරීන්ට අසත්සාලීට ආණ්ඩුකාරවරයාගේ දුරකථන අංකය පවා ලබා දුන්නා කියලා පොලිස්පතිවරයා සඳහන් කළා. ඒත් එක්කම නැගෙනහිර පළාතේ අන්තවාදී දේශන සිදුවන බවත් අසත්සාලී හිටපු ආණ්ඩුකාරවරයා දන්නවා කියලා පිටක සඳහන් කළා. ඒ හින්දා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්මයා ඉදිරියේ ඒ පිළිබඳව අදහසක් කොටු වෙලාවකදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්මයා එය කියන්නේ මුස්ලිම් ආගමික දේශන සිද්ධ වීම සාමාන්‍ය නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක් නිසා ඒක තරම් කැලකියුදු කාරණාවක් නෙමෙයි කියලා සඳහන් කරා කියලා සඳහන් කරලා තිබුණා. මේ වගේ අසත්‍යශාලී අයිට පාණ්ඩුකාරවරයා දුරකටනින් විමසීම සහ භාවනාවේ බුදු පිළිම කියන්නේ මේ පාස්කු ප්‍රහාරයට පෙර සිදු වූ ආසන්නතම සැලකිය යුතු කාරණේ වන බුදු පිළිම කැඩූ පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් උන් අත්අඩංගුවට ගැනීමට තියෙන කාරණා පිළිබඳව අසත්‍යශාලීට පාණ්ඩුකාරවරයාගේ මේදයක් වීම පිළිබඳවයි මේ දින කරුණු විමසලා තිබුණේ. ඉතින් මේ අනුව පළවෙනි වතාවට පොලිස්පතිවරයා වැඩතරමට ලක් වෙච්ච පොලිස්පතිවරයා මේ කොමිස මාමුවේ සාක්ෂි ලබා දුන්නා.
දැන් එතකොට ඒ කමිටුවට ඇවිල්ලා හිටියා හිටපු ආණ්ඩුකාරවරයා අසාද් සාලි මහතා. දැන් ඔහු එතනදී දැක්වේ මොන වගේ ප්‍රතිචාරයක්ද මේ පොලිස්පතිවරයාගේ මේ ප්‍රකාශ සම්බන්ධයෙන්?
ඔව්, මේ වෙලාවේ පොලිස්පතිවරයාගෙන් අසාද් සාලි හිටපු ආණ්ඩුකාරවරයාට කරුණු විමසන්න අවස්ථාව තිබිලා තියෙනවා. ඊදී සාලි හිටපු ආණ්ඩුකාරවරයා අහලා තියෙනවා පොලිස්පතිවරයාගෙන් නිශ්චිතවම පරණයෙන් දුන දෙනවා කියලා ප්‍රකාශ කළාද කියලා. ඒදී තමයි පොලිස්පතිවරයා ආයෙත් සනාහන් කරලා තිබුණේ ආගමික නායකයෙක් කරහා පොලිසියට බහර දෙන්න හැකි බවට යම් ඇඟවීමක් කරා සහ ඒ පිළිබඳව දුරකථනයෙන් කතා කළාය කියන කාරණය පොලිස්පතිවරයා තහවුරු කරලා තිබුණා.
පසුගිය සතියේදී තවත් විශේෂ සිදුවීමක් වුණා. හදිසියේම හිටියඩියේම එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න ඉල්ලාසුණා. මේක සම්බන්ධව යම් යම් තොරතුරු අපිට වාර්තා වෙමින් තියෙනවා. ඇයි මේ හදිසියේ ඉල්ලාසුණේ? මොකක්ද කාරණාව? මොකද ඔහු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම වෙනුවෙන් වුණු ඒ කණ්ඩායමේ හිටියා, කමිටුවේ හිටියා. ඔහුගේ ඇතැම් තීරණ සහ යෝජනා සම්බන්ධව එවක යම් යම් මතභේදකාරී මතවාදත් අපිට අහන්නට ලැබුණා. මේ හදිසියේ ඉල්ලාස්වීම පසුපස මොකක්ද තියෙන්නේ කියන කාරණාව පිළිබඳව සමාජ මාධ්‍ය විවිධ තොරතුරු වාර්තා කරමින් සිටින කාලවකවානුවකයි මේ ප්‍රශ්නය ඔබෙන් අහන්නේ. මනෝජ්, යම් තොරතුරුකුත් වාර්තා වෙනවා ජයම්ප්‍රති වික්‍රමරත්න හිටපු මන්ත්‍රීවරයා රට හැරයාමේ සූදානමක් පවා තියෙනවා කියලා ස්විට්සර්ලන්තය කියන රටත් එහිදී සඳහන් වෙනවා. මා කැමතියි මේ ඔහුගේ මේ හදිසියේ ඉල්ලාස්වීම සම්බන්ධව වෙන වාර්තාත්, එතකොට ඔහු විදේශගත වන්නට සූදානමක් තියෙනවා කියන කාරණාව සම්බන්ධයෙන් අලුතෙන් වාර්තාවන තොරතුරුත්, ඔහු මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ඉන්නවද නැද්ද කියන කාරණාව පිළිබඳවත් ඔබෙන් තොරතුරු දැනගන්න.
බොහෝ විට ඔහු ශ්‍රී ලංකාවෙන් තවම ගිහිල්ලා නැහැ, රැඳී සිටිනවා කියන කාරණය තමයි අපටත් ආරංචි වෙන්නේ. නමුත් ඔහු ස්විට්සර්ලන්තේ බලා පිටත්ව යන සූදානමක් තියෙනවා සිය පවුලේ අය සමග කියලත් තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන් එතුමා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙනවා කියන කාරණය පහුගිය 20 වෙනිදා නියෝජ්‍ය කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ පිළිබඳව කතානායකවරයාට ඉල්ලාස්වීම පිළිබඳ ලියවිල්ල ලිපිය ලැබිලා තියෙනවා කියන දේ නියෝජ කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එහිදී ඔහු සඳහන් කරලා තිබුණේ තමන් ඉවත් වුණේ පෞද්ගලික කාරණයක් මත මිසක් දේශපාලන හේතුවක් නිසා නොවන බව. ඒ වෙනුවට අපි දැක්කා පහුගිය දිනවල යහපාලන ආණ්ඩුව පිහිටුවද්දී සිවිල් ක්‍රියාකාරිකයන් හැටියට කටයුතු කරපු කණ්ඩායමේ හෙදනිලධාරීන්ගේ සංගමයක ප්‍රමුඛ පුටුවක් හොබවපු සමාන් රත්නප්‍රිය මහත්මයා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයේ දිවුරුම් දෙන්නක් නියමිතව තිබෙනවා කියලා. ඉතින් ජයම්පති වික්‍රමරත්න මහත්මයා රොබ කිව්වාගේ 19 වෙනි ආණ්ඩුක්‍රම රස්සා සංශෝධනයේදී ක්‍රියාකාරී සමාජිකයෙකු විදියට කටයුතු කරා. පාස්කු ප්‍රහාරය පිළිබඳව සාරාලන පාර්ලිමේන්තු කාරක සභාවේ සමාජිකයෙක් වෙලක් හිටියා. ඉතින් කොහොම වුණත් පසු කාලීන මේ 19 වෙනි ආණ්ඩුක්‍රම රස්සා සංශෝධනය සම්බන්ධයෙන් ඔහුම විවේචන කරපු අවස්ථා තියෙනවා. මේ තරම් මේ සංශෝධනය නරකක් වෙයි කියලා තමනුත් හිතුවේ. දැන් බලන් යද්දි මේ 19 ඉතා නරකයිනේ වගේ අදහසුත් ජයම්පති වික්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණා. ඉතින් කොහොමුණත් ඔහුම කියන විදිහට මේක පෞද්ගලික කාරණයක්, දේශපාලන කාරණයක් නෙමෙයි කියලා ඔහු සඳහන් කරනවා. ඒ අනුව ස්විට්සර්ලන්තයට පිටත් වෙනවා කියලත් තොරතුරු වාර්තා වෙනවා. ඔහු තමන්ගේ පවුලේ සමාජිකයන් සමගයි විදේශගත වීම සිද්ධ කරන්න කියලත් තොරතුරු වාර්තා වෙනවා.
හොඳයි, එහෙමනම් මේ ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය සම්බන්ධවත් අනිකුත් වැදගත් යැයි සැලකේ හැකි විශේෂිත කාරණා සම්බන්ධවත් සවිස්තරාත්මකව තොරතුරු විග්‍රහයට එකතු වීම පිළිබඳව අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මනෝජ්. එහෙමනම් අපි ඔබ බලාපොරොත්තු වෙනවා ලබන සතියේදීත් සඳුදා දවසේ මේ සාකච්ඡාව සඳහා. බොහොම ස්තුති ඔබට. ආයිබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.